शीर्ष अंक 123 देशीय नामे सह 310 मावली सिनाद राजा टू मू ऑनरेबल मेंबर
ऑनरेबल डिप्यूटी स्पीकर आई सपोज दैट अ सम ऑफ रुपीस 10 बी ट्रेडिशनली कट फ्रॉम द ऑल द रिकरेंट एंड कैपिटल एक्सपेंडिचर ऑफ सच प्रोग्राम of the heads of expenditure bearing numbers 123, 309 and 310 related to the ministries and other departments and institutions come under such ministries scheduled to be taken up for debate today 26 November 2016 at the committee stage debate in the appropriation bill 2017. I'll take an opportunity to speak continuously. இன்று மாலையில் வீடு அமைச்சினுடைய ஒதுக்கீட்டு சட்டமூலத்தில் ஆரம்பத்தில் உரையாற்றுவதற்கு கிடைத்த சந்தர்ப்பத்தை நான் திருப்திப்படலாம். இந்த அமைச்சனுடைய அமைச்சராக அன்புக்குரிய திரு மாண்புமிகு அமைச்சர் அவர்கள், சஜித் பிரேமதாஸ் அவர்கள் தலைமை தாங்கி நிற்பது ஒரு வரவேற்கக்கூடிய விடயம். அவரின் தந்தையார் எங்களுடன் மிகவும் நட்புறவோடு பழகிய ஒருவர், ஏழை எளிய மக்களின் பிரதிநிதியாக இந்த நாட்டின் சபாநாயகர், இந்த நாட்டினுடைய ஜனாதிபதியாக தெரிவு செய்யப்பட்ட ஒருவர். அவருக்கு நிகழ்ந்த துன்ப துயரங்களை நாங்களும் பகிர்ந்து கொள்ளுகின்றோம். அதே நேரத்தில் இப்பொழுது ஜனாதிபதியாக தெரிவு செய்யப்பட்டிருக்கின்ற மைத்ரிபால சிறிசேனாவும், அவரும் ஒரு புலனரை மாவட்டத்திலே கிராமப்புறத்திலே சாதாரண மக்களின் ஒரு விவசாயியுடைய பிரதிநிதியாக தெரிவு செய்யப்பட்ட ஒரு வரலாற்றையும் நாங்கள் நினைவு கூர்ந்து கொள்ளலாம். இந்த சந்தர்ப்பத்தில் குறிப்பாக தமிழ் மக்கள் மத்தியிலே, வடக்கு கிழக்கிலே போரிலும் போர்க்காலத்திலும் தங்கள் உறவுகளை இழந்துவிட்ட மக்கள் அவர்களுடைய கண்ணீரிலும் அஞ்சலியிலும் நாங்களும் பங்கு கொள்ளுகிறோம் என்பதை ஆரம்பத்தில் நான் குறிப்பிட விரும்புகிறேன். எங்களுடைய அஞ்சலியை நாங்கள் சமர்ப்பிக்கின்றோம். அடுத்ததாக, இந்த வீடமைப்பு திட்டம் மிகவும் முக்கியமாக ஒரு போர் நிகழ்ந்த வடக்கு கிழக்கு மாநிலத்திலே, போர் முடிந்ததற்கு பின்னரும் கூட ஒரு பொதுவான மதிப்பீட்டில் கிட்டத்தட்ட 130,000 வீடுகள் கட்டப்பட வேண்டிய ஒரு நிலை என்று தெரிய வந்திருக்கிறது. போரினாலே பாதிக்கப்பட்ட மக்கள் எங்கிருந்தாலும், அவர்கள் தமிழ் மக்களாயிருந்தாலும் முஸ்லீம் மக்களாயிருந்தாலும், அவர்களுக்கு வீடுகள் கட்டி கொடுக்கப்பட வேண்டும், வாழ்வாதாரம் தேடி கொடுக்கப்பட வேண்டும் என்பது அமைச்சரினாலே ஏற்றுக்கொள்ளப்பட்டிருக்கும் என்று நான் நம்புகிறேன். மாண்புமிகு அமைச்சர் அவர்கள் இந்த மீள்குடியேற்றம், மீள் நிர்மாணம், புனரமைப்பு, நல்லிணக்க முயற்சிகள் என்பவர்களை பற்றி தெரிந்திருப்பார் என்பதில் எனக்கு ஐயமில்லை. நீங்கள் வீடமைப்பு அமைச்சராக இருப்பதால் நீங்களும் ஒரு ஜனாதிபதியுடைய மகனாக இருக்கின்றீர்கள் என்பதாலும், தென்னிலங்கையிலே சாதாரண மக்களுடைய ஒரு பிரதிநிதியாகவும் இருக்கின்ற உங்களிடம் சில கருத்துக்களை நான் முன்வைப்பதில் அதன் அவசியத்தை நான் உணர்ந்து பேசுகிறேன். போர் முடிந்ததற்கு பின்னர் இன்றைக்கு 8 ஆண்டுகளாய் நெருங்கிக் கொண்டிருக்கின்ற காலகட்டத்திலும் மக்களுடைய நிலங்கள் விடுவிக்கப்படாத காரணத்தினால், இராணுவத்தினுடைய ஆக்கிரமிப்பிலே இருக்கின்ற காரணத்தினால், இந்த ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்கள் தெரிவு செய்யப்பட்டதற்கு பின்னும் தேர்தலில் அளிக்கப்பட்ட வாக்குறுதியின்படியும் ஓரளவு மிக குறைந்த அளவிலான நிலங்கள் வடக்கு கிழக்கு முழுவதும் விடுவிக்கப்பட்டிருப்பது இருப்பதை நாங்கள் வரவேற்கின்றோம். ஆனால் அவருடைய தேர்தல் வாக்குறுதியில் எங்கெங்கு ஆக்கிரமிக்கப்பட்ட நிலங்கள் இருக்கின்றனவோ, இராணுவத்தினால் ஆக்கிரமிக்கப்பட்டிருக்கின்றதோ, படையினரால் போலீசாரினால், அந்த நிலங்கள் விடுவிப்பது எனது முதல் கடமை என்று அவர் பகிரங்கமாக தன்னுடைய எழுத்து மூலமாக அறிவித்தல் கொடுத்தார். நாங்கள் அந்த வாக்குறுதியை தொடர்பாக ஜனாதிபதியுடன், பிரதமருடன், நாங்கள் இராணுவ தளபதிகளுடன் கூட பல பேச்சுவார்த்தைகளை நடத்தியும் எங்களுடைய மக்களுடைய கடல் பிரதேசங்கள் இப்பொழுதும் ஆக்கிரமிப்புக்குள் இருக்கின்றன, விவசாய நிலங்கள் ஆக்கிரமிப்புக்குள் இருக்கின்றன, போலீசாரிடத்திலே குடியிருப்பு பகுதிகள் இராணுவத்திலே இருக்கின்றன, போலீசாரிடம் இருக்கின்றன. முக்கியமான பிரச்சனை இப்பொழுது இந்த அமைச்சை பொறுத்தவரையில் மக்கள் தங்களுடைய வாழ்வாதாரத்தை தேடிக்கொள்ள முடியாமல், மீனவர்கள் மீன்பிடித்து தங்கள் வாழ்வாதாரத்தை கட்டியெழுப்ப முடியாமல், விவசாயிகள் தங்களுடைய வாழ்வாதாரத்தை கட்டி எழுப்ப முடியாமல், அதற்கான தொழில் துறைகளை தொடங்க முடியாமல் வேலைவாய்ப்பு அற்றிருக்கின்ற நிலைமையில் நாங்கள் இப்பொழுது வீடு அமைப்பு அமைச்சின் கீழ் வீடுகள் அமைப்பதை பற்றி பேசிக் கொண்டிருக்கின்றோம். அண்ணளவாக 130,000 வீடுகள் எங்களுடைய பிரதேசத்திலே வடக்கு கிழக்கிலே கட்டப்பட வேண்டும் என்று ஒரு மதிப்பீடு சொல்லுகின்றது. அதிலே பாதிக்கப்பட்டு அறகுறையாக இருக்கின்ற வீடுகள் திருத்தி அமைக்கப்பட வேண்டியிருக்கின்றன, முழுமையாக கட்டப்பட வேண்டியிருக்கின்றன. எங்களுடைய மக்கள் அந்த நிலங்களுக்கு திரும்பாத காரணத்தினால் அவர்களுக்கு அந்த வீடுகளை கட்டி கொடுப்பதற்கான வாய்ப்புகள் இழந்திருக்கின்றார்கள். அதற்கான நடவடிக்கைகள் எடுக்கப்பட்டிருக்கவில்லை. வீடு கட்டுவதானால் காணி வேண்டும், அந்த காணிகளுக்கு சென்றால்தான் அவர்களுடைய வாழ்வாதாரம் அபிவிருத்தி அடைய முடியும். வீடு என்பது அந்த மக்களுக்கு மிகவும் முக்கியம். அது குடிசையாக இருந்தால் என்ன, மாளிகையாக இருந்தால் என்ன. ஆரம்பத்திலே எங்களுடைய ஏழை மக்கள், வறுமையில் வாடுகின்ற மக்கள், போரினாலே பாதிக்கப்பட்ட மக்களுக்கு சில இடங்களில் 1,00,000 ரூபாய் கடன் வழங்கப்பட்டது வீடுகளை கட்டுவதற்காக. வங்கிகளில் இருந்து அந்த கொடுக்கப்பட்டது அந்த பணம். ஆனால் அந்த மக்கள் வாழ்வாதாரத்தை இழந்திருக்கின்ற காரணத்தினால் அந்த 1,00,000 ரூபாயில் ஒரு வீட்டை கட்ட முடியுமோ என்று கேள்வி எழுப்பப்பட்டிருந்தாலும் அப்படி முடியாது. அவர்கள் அந்த கடனை கட்ட முடியாமல் இருக்கின்றார்கள் பல ஆண்டுகளாக. நாங்கள் எங்களுடைய ஒருங்கிணைப்பு கூட்டம் DCC மீட்டிங்ஸ் அங்கே அந்த பிரச்சனை வந்த பொழுது அந்த கடனை
Please tell it. For the year 2017, we hope to allocate a grant of 500,000 rupees per house for...
Yeah, that's a different one.
No. This is for the war victims in the north.
Yeah.
So this is a new program which we are hoping to initiate in year 2017 by the Ministry of Housing and Construction, yeah, by our ministry.
Thank you very much. This is a burden our people are suffering from, the unable to pay the loans to the banks. Then we have taken a decision in the DCC meeting to drop that, the paying of that. That's been not to pay, no need to pay. There's no money for them to pay their loans to the banks.
If I may clarify,
yes,
recognizing your need and necessity, right, His Excellency the President, the Honourable Prime Minister and the Honourable Finance Minister, recognizing your urgency and the policy imperative, they have decided on a program to provide a grant of 500,000 rupees per household, and the National Housing Development Authority will get involved physically in the people's participatory house building system.
Okay, okay.
So your problem will be solved.
Okay, thank you very much. That is our resolution in the DCC is to, regarding the loans, I think we asked the government to write off that loan, say 1 lakh per person. There are some, not much. That we'll take up later, if any necessary or no action has been taken. We'll take up the matter and sort it out.
If I may say so, we commenced the 100,000 loan program last year, and prior to giving the loans, we got the consent and the agreement and the acquiescence of the recipient to specifically repay the loan. And
that's
it
right.
Is only on that belief that the National Housing Development Authority disperses the money. So I'm afraid these are government funds. And do keep in mind, when the loans are repaid, it will be recycled back to the people in the northern province.
Okay, okay. Thank you very much. Oru kudimagan, adu mangaludaiya pradesangalile irukkira vaazhvaadharamatra veeduvaasal nirangalatra makkal thodarchiyaga avargal இராணுவ அழுத்தத்துக்குள்ளும் ஆதிக்கத்துக்குள்ளும் இருக்கின்ற பொழுது இந்த பிரச்சனைகள் எழுகின்றன. இந்த வீடு கட்டுகின்ற விடயத்தில் நீங்கள் ஒரு இந்த விடயங்களை மிக இலகுவாக அறியக்கூடிய ஒரு அமைச்சர் என்ற வகையில், சில பேருக்கு இப்படி கடன்கள் வழங்கப்பட்டது. இன்னொரு சந்தர்ப்பத்தில் 5 லட்சம் ரூபாய் வீடு, இந்திய வீட்டு திட்டம், அதுக்கு பிறகு 8 லட்சம் ரூபாயில் வீடுகள், இப்பொழுது அண்மையில் மிக நெருக்கடியை ஏற்படுத்திக் கொண்டிருக்கிற 65,000 வீட்டு திட்டம், அது 2.1 மில்லியன், 21 மில்லியன். திடீரென்று 5 லட்சம் குறைக்கலாம் என்று அந்த திட்டமே அவலப்பட்டுக் கொண்டிருக்கிற விடயத்தை பற்றி நாங்கள் மீள்குடியேற்ற அமைச்சு விடயத்தில் நாங்கள் விரிவாக பேசலாம். அந்த அமைச்சர் மீது நாங்கள் நம்பிக்கை கொள்ள முடியாத நிலைமையில்தான் நான், நீங்கள் வீட்டுத்துறைக்கு அமைச்சராக இருக்கின்றபடியால் எங்களுடைய பிரதேசங்களில் நாங்கள் மீள்குடியேற்ற அமைச்சு உட்பட சம்பந்தப்பட்ட அமைச்சுகள், குறிப்பாக வீடமைப்பு அமைச்சும், ஒரு கம்பைன்ட் ப்ரோக்ராம், ஒரு கூட்டிணைந்த திட்டத்திலே நாங்கள் வேலை செய்ய வேண்டும் என்பதை நாங்கள் பிரதமரிடத்திலும் பல சந்தர்ப்பங்களிலும் நாங்கள் உரிய இடத்திலே வாதிட்டு வந்திருக்கின்றோம். ஜனாதிபதியிடம் கூட நாங்கள் 2 தினங்களுக்கு முன் சந்தித்த பொழுது அதை வாதிட்டோம். ஒரு குடிமகன் அல்லது ஒரு குடும்பம் உலகத்திலே வளர்ச்சி உயர்ந்து நிற்க வேண்டுமானால், அவன் அந்த உலகத்தை அவன் வெற்றி பெற வேண்டுமானால், எனக்கு உங்களுக்கு அது சில வேளை பிடித்ததாகவும் இருக்கும், பாரதியார் ஒரு கவிதையை பாடியிருக்கின்றார். அது நான் சிறைச்சாலையிலே இருக்கின்ற பொழுது நான் அதிகமாக அந்த பாடலை மனதுக்குள்ளே பாடிக்கொள்ளுவேன். அது என்னவென்றால், நாங்கள் இந்த வையத்தை ஆளுமை செய்ய வேண்டுமானால் எனக்கு ஒரு சிறந்த சூழல் அமைய வேண்டும் என்று சொல்லுகின்றார். அதற்காக அவர் பாடுகின்றார், காணி நிலம் வேண்டும் பராசக்தி, காணி நிலம் வேண்டும், ஆங்கோர் அழகிய மாடி கட்டித்தர வேண்டும் என்று சொல்லுகிறார். நாங்கள் மாடி அல்ல, எங்களுடைய கோரிக்கை வீடு, அது குடிசையாக கூட இருக்கலாம். அதை பற்றி ஒரு விவரணம் இருக்கின்றது. ஒரு மாடியிலே இருக்கின்ற ஒரு இளைஞன் பக்கத்திலே இருக்கின்ற குடிசையில் வாழுகின்ற யுவதி இடத்திலே இளம் பெண்ணிடத்திலே அவன் காதல் கொள்கிறான். ஆனால் அந்த குடிசையிலே இருக்கின்ற அந்த இளம் பெண் அவள் அந்த மாடிக்கு அவன் அழைத்த பொழுதும் வர போக மறுக்கிறாள். ஆனால் அந்த அந்த இளைஞன் அந்த காதலன், நான் உன்னை காதலிக்கிறேன், எனக்கு உன்னுடைய இந்த குடிசை இந்த கூடாரம்தான் எனக்கு மாளிகையாக இருக்கிறது, மாடியாக இருக்கிறது, நான் உன்னிடத்திலே வருகிறேன் என்று சொல்லுகிறான். இதைத்தான் மிகவும் உலகத்திலே போற்றி போடப்பட்ட மகாகவி பாரதியார் காணி நிலம் வேண்டும் காணி நிலம் வேண்டும் பராசக்தி என்று பாடுகிறார். அங்கோர் அழகிய அங்கோர் மாடி அழகிய மாடி கட்டி தர வேண்டும், பக்கத்திலே 10-12 தென்னை மரங்கள் இருக்க வேண்டும், அந்த தென்னங்கீற்றினூடே நான் பொங்கி வரும் பெருநிலவை பார்க்க வேண்டும், முத்தொளி போல் முத்து சுடரொளி போல் பொங்கி வரும் புதுலவை நான் பார்க்க வேண்டும், அதற்கு பக்கத்திலே பத்தினி பெண்ணும் வேண்டும் என்று சொல்லுகிறான். நான் இந்த வையத்தை பாலித்திட நான் பாட்டு பாட வேண்டும் என்று சொல்லுகிறான். இது எதை காட்டுகிறது? எனக்கு மிகவும் பிடித்தமான ஒரு பாடலிலே உரிமை குரல் மட்டுமல்ல, ஒரு குடும்பத்தினுடைய வாழ்க்கை. அவன் கேட்பதைப் போல மாடி வீடு இல்லாது விட்டாலும் ஒரு குடிசையாவது, அந்த குடிசை கட்டுவதற்கு ஒரு நிலம், ஆக்கிரமிக்கப்பட்ட நிலங்கள் விடுவிக்கப்பட்டு அந்த நிலத்துக்கு செல்லுகின்ற பொழுது அவரை அல்லது காணியற்றவர்களுக்கு நிலம் கொடுத்து அவர்களுக்கு வீடு கட்டி கொடுக்க வேண்டும், அப்படியான ஒரு சூழ்நிலை அவனுக்கு ஏற்படுகின்ற பொழுதுதான் அவன் பாடசாலைக்கு சென்று படிக்கிறான், நல்ல முறையிலே பாடத்தை படிக்கிறான், உலகத்தோடு உயர்ந்து படிப்ப முடியும், அவன் உலகத்திலே ஆளுமை பெற்றவனாக மாறுகிறான் என்பதுதான் இந்த பாட்டினுடைய பொருள் விளக்கமாக அடிநாதமாக நாங்கள் கொண்டிருக்கின்றோம். ஆகவேதான் உங்களிடம் நான் பேசுவது என்னென்றால், நீங்கள் ஒரு அதாவது ஒரு சாதாரண மக்களுடைய உணர்வுகளை புரிந்து கொண்டவர் என்ற முறையிலே எங்களுடைய பிரதேசத்தில் வீடுகள் கட்டுவதற்கு காணிகள் இல்லாமல் இருக்கின்றன, அகதி முகாங்களில் இருக்கிறவர்களுக்கு காணிகள் இல்லாமல் இருக்கின்றன. அதைவிடவும் 30 ஆண்டுகள் யுத்தத்திலே காலத்திலே பிறந்த குழந்தைகளும் இருக்கிறார்கள், மடிந்து போனவர்கள் காணாமல் போனவர்கள் இருக்கிறார்கள். அப்படி உயிருடன் இருக்கிறவர்களுக்கு காணி இல்லாமல் இருக்கிறது. அது தமிழ் மக்கள் மட்டுமல்ல முஸ்லீம் மக்களும், அகதிகளாக இருப்பவர்கள் தமிழ் மக்கள் மட்டுமல்ல அவர்களுக்கும் முஸ்லீம் மக்களுக்கும், அவர்கள் இப்பொழுது அங்கு வருகின்ற மேல்குடியேற்றம் இந்த ஆட்சி மாற்றத்துக்கு பிறகு ஏற்படுகின்ற இடங்களுக்கு வருகின்ற பொழுது தமிழ் மக்களுக்கும் காணி இல்லாத இடங்கள் இருக்கின்றன, வீடுகள் இல்லாமல் இருக்கின்றன, அதே போல முஸ்லீம் மக்களுக்கும் இருக்கின்றன. அதற்கு ஒரு தீர்வுக்கு நீங்கள் முன்னின்று உழைக்க வேண்டும், வீடுகள் கட்டி கொடுப்பதற்கு காணியை விடுவிக்க வேண்டும், அந்த வீடுகளை கட்ட வேண்டும். அப்பொழுதுதான் அந்த குடும்பம் ஒரு நல்ல சூழ்நிலையில் வாழ்ந்து வாழ்வாதாரத்தை தேடி அவர்களுடைய பிள்ளைகள் நல்ல நிலைமைக்கு உலகத்தோடு ஒட்டி உயர்வதற்கு, பாரதியார் சொன்னதை போல உலகத்தை ஆளுமை கொள்வதற்கு நான் பாட்டு பாடவன் போல அவன் சிந்திக்க, அவன் கற்பதற்கு, அவன் அனுபவிப்பதற்கு, அவன் விஞ்ஞானத்திலே விஞ்ஞானத்துறையிலே ஆய்வுகளை எடுத்து உலகத்திலே மிக உயர்ந்த ஒரு அறிவாளியாக ஆற்றலுள்ளவனாக ஒரு விஞ்ஞானத்தை படைப்பவனாக அவன் வளர்ச்சி அடைய முடியும் என்பதைத்தான் நான் இந்த பாட்டினூடாக உங்களுக்கு சொல்லிக் விரும்புகிறேன். ஆனபடியால்
I recognize the pain in your expressions and I see the housing problem in the northeast as a very serious issue that we need to address. But I would humbly request you to be cognizant of the fact that the subject of housing is basically decentralized into several ministries right now, commencing from Rehabilitation Ministry to the Fisheries Ministry to the Urban Development Ministry and moving on to the Estate Infrastructure Ministry. So there are and also the disaster management ministry.
Correct.
So there are a large number of ministries that are dealing with this subject of housing since 1994. So to the extent that is possible, I shall strive to do my very best to alleviate the pain of the people who have suffered during the war and right now in the aftermath of the war due to the land and housing problem. So I'll try to do my very best.
Thank you. Thank you very much, Honorable Minister. Your response to our raises matters.
You have to conclude in 1 minute's time.
Pardon?
Within a minute, you have to conclude.
There are 30 minutes have been allocated.
You have 20 minutes.
20 minutes. Okay. I'll
already 20.
Thank you. Sorry for. ஆனபடியால் நான் அமைச்சரிடம் கேட்டுக் கொள்வது, நீங்கள் இறுதியாக குறிப்பிட்டதை போல ஒரு ஒருங்கிணைந்த திட்டத்துக்குள்ளே எங்களுடைய பிரதேசங்களில் ஒரு அமைச்சரவை தமிழ் தேசிய கூட்டமைப்பு பூரணமாக ஒத்துழைப்பு வழங்கும், மாகாண சபை கூடுதலான ஒத்துழைப்பை வழங்கும், அவர்கள் யாவரையும் இணைத்துக் கொண்டு ஒரு ஒருங்கிணைந்த திட்டத்தில் இந்த வாழ்வாதாரத்தை வீடுகள் அமைப்பதை, காணிகள் விடுவித்து அந்த வீடுகளை அதில் கட்டி எழுப்பதற்கு, பல துறைகளையும் அங்கே கொண்டு வந்து கட்டுவதற்கு நாங்கள் முயற்சிகள் எடுக்க வேண்டும் என்பதுதான் எங்களுடைய வேண்டுகோளாக இருக்கின்றது. நாங்கள் ஏன் உங்களிடத்திலே அதிகமாக பேச வேண்டும் என்றால், இந்த வீடு என்பது அவ்வளவு முக்கியமானது என்பதுதான் அதிலே சொல்ல வேண்டிய விடயம். அப்படியே இந்த வீடு அமைப்பதற்கு முதலிலே நாங்கள் காணிகள் இருக்க வேண்டும். அது ஒரு முக்கியமான பிரச்சனை. இதற்காகத்தான் நாங்கள் ஒரு கூட்டு திட்டத்தை வலியுறுத்தி நிற்கின்றோம். அதை நீங்களும் முன்னெடுக்க வேண்டும் என்று நான் கேட்டு, இந்த வீடு அமைப்பதில் 130,000 வீடுகள் எங்களுக்கு தேவையாக இருக்குது என்ற ஒரு மதிப்பீடு இருக்கின்றது. ஆனால் இந்த வித்தியாசங்களை நாங்கள் மாற்றி அமைக்க வேண்டும். அமைச்சர் சுவாமிநாதன் அவர்கள், மின்குடியேற்ற அமைச்சர், 2.1 மில்லியனிலே ஒரு வீட்டை கொடுப்பதாக, அதுவும் ஒரு கற்களினால் அல்லது சிமெந்தினால் கட்டப்படாத அத்திவாரமற்ற வீடுகளை சொல்வதை நாங்கள் குறிப்பிட்டதை நாங்கள் எதிர்த்து நிற்கின்றோம். சில பேருக்கு 8 லட்சம் ரூபாய், சில பேருக்கு 5 லட்சம் ரூபாய், சில பேருக்கு கடன் வழங்குவது ஒரு நியாயமற்ற பொருத்தமற்ற ஒரு தீர்மானமாக இருக்கின்றது. எங்களுடைய மக்கள் எவ்வளவு காணி இருக்கிறது, யார் யாருக்கு காணி இருக்கிறது, காணி இல்லாதவர்களுக்கு எவ்வளவு காணி வேண்டும் என்பதையும், எவ்வளவு முதலீடு அவர் ஒரு வீட்டை கட்டி கொடுப்பதற்கு சமச்சீரான எல்லோருக்கும், பாதிக்கப்பட்ட மக்களுக்கு சமச்சீரான வீடுகளை கட்டி கொடுக்க வேண்டும், ஒரே விதமான வீடுகளை கட்டி கொடுக்க வேண்டும். அதற்கான ஒரு ஒருங்கிணைந்த திட்டத்தை தான் நாங்கள் இந்த சந்தர்ப்பத்திலே முன்வைக்கிறதுக்கு விரும்புகின்றோம். ஆகவே நீங்கள் மீள் குடியேற்ற அமைச்சராக, வீடமைப்பு திட்டத்திற்கு பொருத்தமானவராக இருக்கின்றபடியால், எங்கள் பிரதேசங்களிலே பாதிக்கப்பட்ட மக்களுடைய வீடு அமைக்கின்ற திட்டம் மட்டுமல்ல, ஏனைய சமுதாயத்துக்கும் ஏனைய மக்களுக்கும் வீடுகள் இல்லாத இடங்களுக்கு திட்டமிட்டு, வடக்கு கிழக்கை பிரத்யேகமாக நீங்கள் மதிப்பிட்டு அந்த வீடுகளை கட்டி கொடுத்து எங்களுடைய பிரதேசத்தில் பாதிக்கப்பட்ட மக்களையும் எங்கள் பிரதேசத்தை நீங்கள் கட்டி எழுப்பதற்கு உதவுவீர்கள் என்று நம்பி நான் விடைபெறுகிறேன். நன்றி.
கரு சுமேதா ஜி ஜெயசந்திர, காந்தாவுக்கு ஆரம்பிக்கிறேன். ஹுந்தாய் சஜித் மெத்துமா எம கிரண கெமதி
சஜித் மெத்துமா காந்தாவோட மூணு தனத் தினம் ஐக்காய்
ஹொந்த மாவுக்கு புத்தே
கரு நியோஜ கட்டாநாயக் துமனி விசேஷம் நிவாசா இதுக்கிரி மமாத்தியான்சே வேசியர்ச்சு விவாத வினிமய அவஸ்தாவேதி ஏ சம்பந்தவ நிவாச அமாத்தியான்சே கட்டியத்து சம்பந்தவ வச்சன கேப்பியாக கதா கிரீமிட்டு அவஸ்தாவ லபீமகன மா பழமையம்ம புதுமாட்ட பே அமாத்தியான்சே அமாத்துமா ட நியூஜ அமாத்துமா ரத்தி சுதி வந்து வேணும் சேச்சம்ம நிவாச ஹா இது கிரீம் அமாத்தியான்சே கத்தம மெத்தி காலையாக பெவத்துனு சியலும ரஜியான் சேம் அவஸ்தாவுக்கம உற்சாகலா அப்போ இராட்டே இதாமத்ம திலிந்து கமின் ஜீவத்தின விசேஷம் அடு ஆதாயம் லாபி பவுல் நகா சிட்டு சந்தாத் தேவாகேம நிவாச நத்தி செமட நிவாசாக செமட சேவனாக் லபாதீம சந்தா நோய்க் அவஸ்தாவில் ஏ நோய்க் பவதி ரஜையான் கட்டயத்து கலா வரின்மர நீ கட்டயத்து கிரீம துல அது யாம் பிரமாணியாக் ஜனதாவட சகன செலசுனாத் தவாத் விசால வசேங் அப்பிட்டு திருந்துக்காம நெத்தாங் இதாமத்ம ஜீவத்வெனட ஹரியட தமுண்டம கீன நிவசாக் நெத்தி பவுல் ராசியாக் அப்பிராட்டே தவாத் ஜீவத்வெனோ இது ஏஆய வெனுவேங் விசால காரியபாரியாக் இட்டு கிரீமட திபெனோ அடுவா மத்தியம ஆதாயம் லாபி பவுல் சந்தா நிவாச லக்ஷ பஹக் லபாதி மீ வெட சட்டஹன මෙම වර්ෂයේ ගිය වර්ෂයත් ඒ වගේ මෙම වර්ෂයේදීත් මෙම රාජ්‍ය තුල ලබා දීමට ලක්ෂ 5ක නිවාස ලබා දීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට මේ මාමාත්‍යාංශයට යෝජනා කරලා තිබීම ඉතාම වැදගත් අවස්ථාවක් හැටියටයි මම මේ අවස්ථාවේ දකින්නේ. මෙම යෝජනාව යථාර්ථයක් බවට පත් කරන්නට නම් නිවාස අමාත්‍යාංශයේ අමාත්‍යතුමාට පමණක්වත් එහෙම නියෝජ්‍ය අමාත්‍යතුමාට පමණක්වත් මේ ඇත්තරම හැකියාවක් නැහැ. මේකට අපි මුළු මහත් රටේම ජනතාවගේ සහයෝගය ඒ වගේම අනිකුත් විවිධ අමාත්‍යාංශවල සහයෝගයත් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ සඳහා සියලුම ජනතාවගේ ඒ සහාය ඇතුව තමයි මෙම කටයුත්ත සම්පූර්ණ කරන්නට ජනතාව වෙනුවෙන් හැකියාව ලැබෙන්නේ. ඒක නිසා මුදල් ප්‍රතිපාදන වෙන් වුණත් මුදල් වෙන් කළත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී විවිධ අනිකුත් අමාත්‍යාංශවල සහ ඒ වගේම සියලු ජනතාවගේ සහය ඒ සඳහා අවශ්‍ය වෙනවා. ප්‍රායෝගිකව අතර මේ කටයුත්ත සම්පූර්ණ කරන්නට ඉතාමත්ම අමාරු වූ කාර්යයක්. මෙම අභියෝගය කෙසේ හෝ ජය ගැනීමට නිවාස අමාත්‍යතුමා ඇතුළු ඒ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යතුමන් මේ අමාත්‍යාංශ සියලුම නිලධාරීන් කටයුතු කිරීම ඇත්තරම ඉතාමත් හොඳ අධිෂ්ඨානකින් කටයුතු කරනකොට මෙම කටයුත්ත සාර්ථකව කරගන්නට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේ මෙම අමාත්‍යතුමාටත් නියෝජ්‍ය අමාත්‍යතුමාටත් ඒ ඕනෑකම රටේ ජනතාව වෙනුවෙන් ඒ නිවාස විශේෂයෙන්ම ලක්ෂ 5ක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න වැඩි ඕනකමක් ඒ වගේම ඉතා උනන්දුකෙන් කටයුතු කරන්නට ඕනකම තියෙන බව විශේෂයෙන්ම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන එතුමාට තිබෙනවා. මේ රට වරින් වර අපේ රටේ පැවතුණු ආණ්ඩු සියලුම ආණ්ඩුවලට බලපෑව ලොකුම ප්‍රශ්නයක් තමයි ජනතාව දිළිඳුකමින් මුදවා ගැනීම සහ විශේෂයෙන්ම ඉන්නට නිවහනක් ලබා දීම සෑම රජයක්ම පත් වුණාට පසු ඒ රජයට පැවරෙන ලොකු වගකීමක්. ඉතින් එම කාර්යභාරය සිදු කරන අවස්ථාවේ නාගරික මධ්‍යම සහ අඩු පහසුකම් සහිත ජනාවාස ඒ වතුකරේ නිවාස අඩු ආදායම්ලාභී නිවාස ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නිවාස ගැටලු රාශියක් විශේෂයෙන්ම පවතිනවා. මෙම ගැටලු හඳුනාගෙන ගැටලු හරියාකාරව සොයාගෙන ඒ සඳහා අද වතුකරේ ජීවත් වෙන ද්‍රවිඩ ජනතාවත් රටට විශාල ආදායමක් උපයන ක්ෂේත්‍රවල වැඩ කටයුතු කරන ඒ නිවාස නැත්නම් නිවාස පහසුකම් නැති බොහෝ දෙනෙකුට ඇත්තටම ඒ පහසුකම් ලබා දීලා නිවාස පහසුකම් ලබා දීලා කටයුතු කරනවා නම් ඊට වඩා එයාගේ ඵලදායීතාවයක් රටට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා වතු ශේෂ්ත්‍රවලත් නිවාස ගැටලු විසඳීම සඳහා අපේ ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ ඉදිකිරීම අමාත්‍යාංශයේ ඒ මධ්‍යම රජයේ විශේෂ අවධානය මේ වෙනකොට යොමු කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා ජනතාවට ඇතර සතුටු වෙන්නට පුළුවන්කම තිබෙනවා. අද මේ යන වැඩසටහන තුළින් බලාපොරොත්තු වෙන අපේ රටේ ජීවත් වෙන නිවාස නොමැති ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහාත් ඒ වගේම එයාට අවම වශයෙන් ලබා දිය හැකි පහසුකම් ලබා දෙමින් ඒ කටයුතු කිරීමත් විශාල වශයෙන් අද ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ බලාපොරොත්තු මේ වෙනකොට රාශියක් ඉටු කිරීම සඳහා ගරු අමාත්‍යතුමා දුෂ්කර ප්‍රදේශවලත් සැලකිය යුතු පවුල් ප්‍රමාණයක් මේ සම්බන්ධව සිටින බව හඳුනාගෙන මේ වෙනකොට ඒ සියලුම පවුල් සඳහා නිවාස යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. 2015 වර්ෂයේ සහ 2016 වර්ෂයේ වෙනකොට එතුමාගේ අමාත්‍යාංශයට වෙන් කළ සියලුම මුදල් වැය කරමින් කටයුතු කරලා තිබෙනවා. එතන මේ වර්ෂයේ වෙනකොට 80%ක පමණ මුදල් මේ වෙනකොට වියදම් කරලා තිබෙනවා. ඒ සඳහා ඵලදායීතාවේ වැඩි වශයෙන් ලැබෙන ආකාරයට ජනතාවට වැඩි ලාභ ප්‍රයෝජනෙන ආකාරයේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීම සඳහා. ඒ වගේම අපිට ඇත්තටම සන්තෝෂ වෙන්නට පුළුවන් 2010 සිට 2016 වන විට ක්‍රමයෙන් 2010 ආරම්භ කරපු ව්‍යාපෘති බැලුවම ඒ ව්‍යාපෘති තුළ ක්‍රමයෙන් නිවාස වැඩපිළිවෙල වැඩි දියුණු වෙමින් ඇවිල්ලා 2016 වර්ෂයේ වෙනකොට මේ වැඩසටහන ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙලා තියෙනවා කියන එක පිළිබඳව ඇත්තටම යම් ප්‍රමාණයකට අපිට සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මෙම නිවාස අමාත්‍යාංශයේ කාලයක් තිස්සේම මීට පෙරත් නැත්නම් අපේ ගරු සජිත් ප්‍රේමදාස ගරු අමාත්‍යතුමාගේ පියාණන් ඇති කළ අපේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා ඇති කළ යන්ත්‍රෝපකරණ ආයතනයක් නිමෝ ආයතනය පසුගිය කාලයක් තුළම කඩා වැටිලා මේ ඇත්තටම ප්‍රයෝජනයක් ගත්තේ නැති තත්ත්වයකට පත් වෙලා තිබුණ අවස්ථාව බවට පත් වුණා. නමුත් නැවත සජිත් ප්‍රේමදාස ගරු අමාත්‍යතුමා පත් වුණාට පසුව මෙම නිමෝ ආයතනය ක්‍රියාත්මක ආයතනයක් බවට පත් කරමින් මේ වෙනකොට රජයේ ආයතනයක් බවට පත් කරලා විශාල කාර්යභාරයක් අපේ රටේ නිවාස වැඩසටහන් පමණක් නොවේ වෙනත් රජයේ ක්‍රියාත්මක වෙන විවිධ වැඩසටහන් වලට සහයෝගය දෙමින් මේ ආයතනය කටයුතු කරනවා. එයින් ඇතර ලැබෙන ආදායම රජයට ලොකු ශක්තියක්, ඒ වගේම මේ අමාත්‍යාංශයට ලොකු ශක්තියක්. ඒ තුළින් තවත් වැඩි වැඩියෙන් පවුල් සංඛ්‍යාවකට උදව් කරන්නට පුළුවන්කම තිබෙනවා. නිවාස සංගණනයක් විශේෂයෙන්ම පහුගිය දවස්වල කිරීමට පියවර ගැනීමත් ඉතාමත්ම වැදගත් කාර්යයක් වෙලා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 331ක් තුළ නිවාස ගැටළු වලට පවුල් ලක්ෂ 25ක් පමණ මේ වෙන විට මුහුණ දී තිබෙන බව එම සංගණනෙන් සොයාගෙන තියෙනවා. අපේ රටේ මුළු පවුල් සංඛ්‍යාවෙන් 50%කට පමණ විවිධ නිවාස ගැටළු තිබෙන බව මේ වෙන විට හොයාගෙන තිබීමත් ඉතාම වැදගත්. මෙම සංඛ්‍යා ලේඛන අනුව මෙම නිවාස ගැටළු විසඳීම ඉලක්ක කරගෙන සමාජ වැඩසටහන් විශේෂයෙන්ම නිවාස වැඩසටහන් ආරම්භ කර තිබීමත් ඉතාම වැදගත් දෙයක් හැටියට මම දකිනවා. උදාකල ගම්මාන විසිර නිවාස ණය, ඒ වගේම තවත් නිවාස ආධාර, ණය ආධාර ඇතුළු නිවාස වැඩසටහන් කිහිපයක්ම ආරම්භ කර තිබෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ මේ වෙනකොට නිවාස වැඩසටහන් සඳහා විශේෂයෙන් ආදර්ශ ගම්මාන 6ක් ප්‍රතිලාභින් වශයෙන් පවුල් 152කට මිලියන 45.6 බිඳුවක් වියදම් කරලා තිබෙනවා. උදාකල ගම්මාන 1ක්, ඒ වගේම ප්‍රතිලාභී පවුල් 80ක්, ඒ වගේම මිලියන 21ක් පමණ ඒ සඳහා වැය කරලා තිබෙනවා. විසිර නිවාස ණය පවුල් ප්‍රතිලාභින් පවුල් 1210ක්කට මිලියන 178ක මුදලක් වෙන් කරලා මේ වෙනකොට ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඉතාම දිලිඳු පවුල් වලට ගෙවල් නිවාස කපලාරු කර ගැනීම සඳහා ඒ අවශ්‍ය සිමෙන්ති ආධාර වශයෙන් පවුල් 3000කට මිලියන 25.5 මුදලක් ලබා දීලා තියෙනවා. සම්පත් සේවන වැඩසටහන, ඒ වගේම ආපසු අය කිරීම වලින් ණය ලබා දීමේ වැඩසටහන. ඒ වැඩසටහනෙන් පවුල් 91කට මේ වෙනකොට ප්‍රතිලාභ ලබලා දීලා තියෙනවා. මිලියන 8.15 වීදම් කරලා තියෙනවා. ඒ සේවන ආධාර අසරණ පවුල් සඳහා ලක්ෂයේ බැගින් සහන ආධාර මුදල් පවුල් 15කට මේ වෙනකොට ලබා දීලා තියෙනවා. තවත් ඉදිරියේදී ලබා දීමට තිබෙනවා. ඒ වගේම තවත් කාන්තා මූලික නිවාස 24ක් මේ වසරේ තුල මොනරාගල දිස්ත්‍රික්කයේ පමණක් ඉදි කරලා තියෙනවා. තවත් ශිල්ප භාවිතා වැඩසටහන නමින් නිවාස විශේෂයෙන් ඉදිකිරීම සඳහා ඒ ශාස්ත්‍රීය වැඩ කටයුතු කරන්නන් පුහුණු කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහාත් මොනරාගල දිස්ත්‍රික්කයටත් ලොකු මුදලක් වෙන් කරලා තිබෙනවා. මේ වෙනකොට ඇත්තටම ඒ සාර්ථකව මුදල් වැය කරලා මේ වැඩසටහන් කීපෙම නිමාවටපත් කරලා තිබෙනවා. ඒ සඳහා මොනරාගල දිස්ත්‍රික්කයට පමණක් මිලියන 284.1184ක මුදලක් විශේෂයෙන් මේ වෙනකොට වැය කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් බලනකොට ඇත්තටම බොහෝ අවස්ථාවලදී අපිට දැකගත හැකි මේ කරුණු රාශියක් අපේ රට දිනුදුකමෙන් මගහරවා ගැනීමට නම් ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම මූලික වශයෙන් තමුන්ටම කියන නිවසක් ඉදිකර ගැනීම සඳහා හේවන ආධාර සහ ණය ආධාර තුලින් ජනතාව නගා සිටීමේ වැඩපිළිවෙල මේ අමාත්‍යාංශ වලින් සාර්ථකව ක්‍රියාත්මක කරන බව විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන.
මාර්ගාඩි අවසන්
හාරසියකට අඩු මූලික පහසුකම් නොමැති පවුල්වලට විශේෂයෙන්ම අද වැඩි වශයෙන් ජීවත් වෙන ඒ වගේම මුඩුක්කු සහ ඉතාමත්ම දිරිඳු ආකාරයෙන් පවුල්වල ජීවත් වෙන අය සංගණනය අනුව ඒ අයට නිවාස ලබා දීමේ වැඩපිළිවෙළට ක්‍රියාත්මක වීම මං හිතන්නේ ගරු අමාත්‍යතුමා ඉතාමත්ම ග්‍රාමීය මට්ටමේ ජීවත් වෙන ජනතාව පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරන නිසා එතුමා මේ වෙනකොට ඒ අවශ්‍ය කටයුතු විශේෂයෙන්ම ක්‍රියාත්මක කරමින් කටයුතු කිරීම වැදගත් දෙයක් හැටියට අපි දකිනවා. ඒ වගේම තව තවත් ඉදිරියේදීත් සියලුම දිස්ත්‍රික්කවල ඒ වගේ ඉතාම දිළිඳු පවුල් වලට නිවාස නැති පවුල් වලට සියලුම දෙනාට මං හිතන්නේ මේ වැඩසටහන තුළ මේ රජය තුළ එතුමාගේ කාලය තුළ මං හිතන්නේ ඉටු කරන්න පුළුවන්කම ලැබේ කියලා විශ්වාස කරනවා. මේ සියලු දෙනාට නිවාස ලබා දීලා අපි රටේ හොඳ ජනතාවක් බිහි කරන්න.
නාමල් රාජපක්ෂ මහත්මයා මෙතුමා හම්බන්තොට දිස්ත්‍රික්කෙම ඉන්නලායි හම්බන්තොට තරුණ මන්ත්‍රීතුමා කතා කරන එක හොඳයි.
ගරු නියෝජ කතානායකතුමනි, ප්‍රථමයෙන්ම මම දැන් අපි ශෝකය ප්‍රකාශ කරන්න ඕන. අද දිනේදී නොබෙදි ජාතීන්ගේ ප්‍රධාන සමාජික ආරම්භික සමාජික සහ සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ සමකාලීන වගේම එතුමියත් දෙක් අපේ රටේ දේශපාලන දෙක ඍජුවම එදා සම්බන්ධුණු ෆිඩෝල් කැස්ට්‍රෝගේ අභාවය පිළිබඳව අපේ ශෝකයේ මේ අවස්ථාවේ පළ කරන්න ඕනේ. ඒ වගේම තමයි අද මේ අමාත්‍යංශය පිළිබඳව කතා කරනකොට රටේ ඉතාමත් වැදගත් සහ රටක් සංවර්ධනය කරා ගමන් කරනකොට වැදගත් සහ ජනතාවගේ ජන ජීවිතයත් සමග ගරු නියෝජ කතානායකතුමනි ඍජුවම බලපාන විශේෂේෂ්ඨ පිළිබඳව තමයි මේ කාරක සභා අවස්ථාවේ අද අපි විවාදයට ලක් කරන්නේ. හැබැයි මේ අමාත්‍යංශයේ අපේ ගරු ඇමතුමා ඇතුළු කණ්ඩායම පසුගිය කාල සීමාව තුළ අපි මාධ්‍යෙන් දැක්කා බොහෝ මාධ්‍ය සංදර්ශන තිබුණා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට විවේචන එල්ල කරනකොට හැමදේම මාධ්‍යර දානවයි කියලා විවෘත කරන උත්සව තියෙනවයි කියලා අද අපි දැක්කා. මාධ්‍යර පමණක් නෙවෙයි උස මිටිකම හොයලා රැකියා දෙන වැඩපිළිවෙලත් ෆේස්බුක් එකේ සජීවී දෙන ගානට අද ඔබතුමාගේ අමාත්‍යංශය වැටලා තියෙනවා. ඒක අපි එතනින් එහාට ගැන කතා කරන්න යන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට මතකයි දින 100 වැඩපිළිවෙල. දින 100 වැඩපිළිවෙලේ එදා ඔබ තමුන්නාසෙලා මේ අමාත්‍යංශය වැඩ බාරගත්තේ දින 100ට ගෙවල් 50,000ක් හදනවායි කියලා. දින 100ට. හැබැයි ඉතින් ප්‍රායෝගිකව බලනකොට දින 100ට ගෙවල් 50,000ක් බෙදලා බැලුවොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි දවසකට ගෙවල් 500ක් හදන්නවා. පැයකට ගෙවල් 20.8ක් හදන්න පටන් ගත්තත් මගේ ගරු ඇමතුමාට දින 100ෙන් ගෙවල් 50,000 හදලා අවසන් කරන්න බෑ. හැබැයි ඉතින් වැඩේ පටන් ගත්ත නම් මේ පැය දෙකක් හැදෙනවා. හැබැයි එහෙම දෙයක් අපේ සමාජෙ දකින්නත් නෑ. අනිත් පැත්තේ මට මතකයි ඔබ තමුන්නාසේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්න කාලේ 2011 කොළඹ ප්‍රදේශයේ රැස්වීමකට ගිහිල්ලා කිව්වා ත්‍රිලංග සුමිතිපාල අපේ නියෝජ්‍ය කතානායකතුමාත් එතකොට අපිත් දෙක හිටියේ මේ කොළඹ නිවාස ප්‍රශ්නෙට නිවාස 65,000ක් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ හැදුවේ නැත්තම් ඒ වගකීම ඔබතුමා බාර ගන්නවයි කිය. අපේ කොළොන් නාය මන්ත්‍රීතුමාත් ඉන්නවා. හැබැයි අපි අහනවා දැන් ඔබතුමා ඒ වගකීම බාරගෙන අවුරුදු දෙකකට ළඟයිද? කොළඹ ප්‍රදේශයේ නිවාස කීයක් ඔබතුමාගේ අමාත්‍යංශයෙන් හැදුවද කියන ප්‍රශ්නේ අපි අහනවා. හැබැයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නාගරික සංවර්ධන අධිකාරියයි මේ අමාත්‍යංශ ඒකරාශී කළා පටන්ගත්තු නිවාස යෝජනා ක්‍රම විවෘත කරන එකට යම් යම් හුදකලා වූ අවස්ථාවල අපට දකින්න ලැබෙන. දැන් ඔබතුමා කතා කරනවා නිවාස 105,000 අවුරුද්දකින් හදලා ඉවර කරන්න. අපි අවුරුද්ද පැත්තක තියමු. අපි අවුරුදු 5කට නිවාස 105,000 ගමු. ගරු කතානායකතුමනි, එහෙමනම් අවුරුද්දකට ගෙවල් 100,000 හදන්න ඕන. හැබැයි ඔබතුමාගේ අමාත්‍යංශය 2015 වසරේ හදලා තියෙන ගෙවල් 950යි. 2015ට. 2014 වසරට. 2016 වසරට ඔබතුමාගේ අමාත්‍යංශය හදලා තියෙනවා 4625ක් ඔක්තෝබර් වෙනකොට. ඒ කියන්නේ ගරු ඇමතුමනි ලබන අවුරුද්දේ ඉඳන් ඔබතුමා වසරකට ගෙවල් ලක්ෂයක් හදන්න ඕනේ. අවුරුදු පහකින් ගෙවල් 50,000 හදලා අවසන් කරන්න ගියා. අවුරුදු පහකින් ගෙවල් 50,000 හදලා අවසන් කරන්න ගියා. දැන් ඔබතුමාලා ගියපාර ආයවැය පොරොන්දු වුණා, මැතිවරණ කාලෙත් පොරොන්දු වුණා. රාජ්‍ය සේවකයෙක් යම්කිසි කෝටස් එකක රාජ්‍ය නිවසක අවුරුදු 10කට වඩා ඉන්නවනම් ඒ නිවස ලබා දෙනවයි කිය. අනේ ගරු ඇමතුමුනි, ඒ වචන ටික ඒ ආකාරයෙන්ම මේ පාර ආයවැයෙත් තියෙනවා. කිසිදු වෙනසක් නැහැ. වැඩේ වෙලත් නැහැ. වැඩේ වෙලත් නැහැ. හැබැයි වචන ටික මේ පාර ආයවැයෙත් ඒ විදිහටම තියෙනවා. දැන් මේ ආන්දෝ මැතිවරණ කාලේ මොකද්ද කිව්වේ? ඔබතුමාලා වතුකරේට ගිහිලා කිව්වා වතුකරේ ජනතාවට පර්ජස් 7ක ඉඩමක් දෙනවායි කිව්වා. ඒ ඉඩම ගයක් හදලා දෙනවායි කියලා කිව්වා. දැන් මේ පාර ආයවැය දාලා තිනවා ලස්සන අංකයක්. ගෙවල් 25,000ක්. වතුකරේ ජනතාවට ලැබුණ අවුරුද්දේ ගෙවල් 25,000ක් හදලා දෙනවායි කියලා අපේ අමුතුමා කියනවා. ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, 2015ට හදලා තියෙන ගෙවල් 72යි. 2016 අවුරුද්දේ වතුකර එක ගෙදරක්වත් හදලා නැහැ. 2016 අවුරුද්දට එක ගෙදරක්වත් හදලා නැහැ. හැබැයි ඒ ඔක්තෝබර් වෙනකොට අද හෙට පටන් ගත්තද කියලා අපි දන්නේ නැහැ. ඔක්තෝබර් මාසෙ වෙනකොට හදලා නැහැ මෙතුමාගේ අමාත්‍යාංශ සංඛ්‍යාලේකන. 2016 හදලා තියෙන්නේ ගෙවල් 72යි. අරණායක නායකයා ශාලාව කඳුර පිපුරුවා. අපි අමතුමා ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් ඒ ගෙවල් ටික හදලා දුන්නාද? ශාලාව කඳවුර නිසා විනාශුණු ගෙවල් ටික හැදුවද? අරණායක නායකයලා ගම්කන යට වුණා. ඒ නිවාස ටික හැදුවද? ගරු නියෝජිත කතානායකතුමනි, ඒ කිසිම නිවසක් හැදුවේ නැහැ. ශාලාව කඳවුරේ ගෙවල් හදන එක කෙසේ වෙතත් සුම්බුන් සුද්ධ කරන්න කියලා ගමේ වැඩිහිටියෙක් සුම්බුන් වලට යට වෙලා මැරුණා. අවසාන ප්‍රතිඵලය වුණේ ඒක. උතුරු නැගෙනහිරගෙන ඔබතුමාලා කතා කරන. දැන් මම දැක්ක මේ ආයවැය තියෙනවා උතුරු නැගෙනහිර නිවාස 50,000 ව්‍යාකෘති ඉක්මනට කරන්න තව සල්ලි වෙන් කරනවායි කියලා. එක ගෙදරකට ලක්ෂ ගාන. දැන් මේ අපේ කාලේ පටන් ගත්ත වැඩ ටික අවසන් කරගන්න බැරුව දැන් කතා කරනවා එක ගෙදරකට ලක්ෂ ගානේ වෙන් කළා උතුරු නැගෙනහිර ගෙවල් හදන්න. ඒ විතරක් නෙවෙයි. මම දැක්ක ඊයේ පෙරේද මාධ්‍ය සඳහන් කළා තියෙනවා ඩොලර් බිලියනයක් ණයට අරගෙන යකඩ වලින් ගෙවල් හදනවලු උතුරු නැගෙනහිරට 65,000. එතකොට ඩොලර් බිලියනයක් කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හම්බන්තොට වරාය අපේ යහපාල ආණ්ඩුව විකුණලා ගන්න ආදායම. හම්බන්තොට වරාය විකුණලා ගන්න ආදායම හා සමාන ණයක් ගන්නවා යකඩ වලින් ගයක් හදන උතුරු නැගෙනහිර ප්‍රදේශයේ. යකඩ වලින්. හැබැයි ඉතින් ඔබතුමාලා උතුරට පය ගහලා තියෙනවා නම් මේ දෙමළ සංධානයේ මන්ත්‍රීවරුන්ට කතා කරලා බැලුවා නම් ඒ තියෙන උෂ්ණත්වෙත් දෙක්ක, ඒ තියෙන පරිසරයත් දෙක්ක යකඩ වලින් ගයක් හදනවට වඩා හොඳයි පූර්ණුවක් හදලා දුන්නා නම්. ප්‍රායෝගික නැහැ. කිසිම ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැතුව, ප්‍රායෝගික අත්දැකීම් නැතුව අයවැය ලේඛන හදනකොට ඒ අයවැය ලේඛන වලට සංඛ්‍යා ලේඛන දාලා රටේ ජනතාව නොමග යවන්න හදනවා විතරක් නෙවෙයි, ඔබතුමාගේ නායකයන්වත් නොමග යවන වැඩපිළිවෙලක් අරගෙන යන්නේ. ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් ගෙවල් වල ප්ලාස්ටර් දාලා ඇති. මම දැක්ක දැන් මේකේ තියෙනවා සිමෙන්ති කොට 10යි, වැලි කියුබ් 1යි, රුපියල් 10,000යි. එහෙම ගෙවල් 30,000ක් හදලා තියෙනවලු. හැබැයි ඒ 30,000ක් දාලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි අලුතෙන් ගෙවල් හදනවායි කියලා. සිමෙන්ති කොට 10යි, වැලි කියුබ් 1යි. වැලි කපන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. වැලි කියුබ් 1යි, රුපියල් 10,000යි. ඕකට අමති කෙනෙක් ඕනේද? අමාත්‍යාංශයක් ඕනේද? අපේ දිලිප විද්‍යාලති මන්ත්‍රීතුමාට විමධ්‍යක තරමුදලෙන් මම දැක්ක ඔයිට වඩා දීලා තියෙනවා. ගෙවල් වලට. අපේ ගමේ මන්ත්‍රීතුමා අපි අල්ලමු ගෙදර. ඉතින් මේක තමයි යථාර්ථය. ප්‍රායෝගිකව වැඩක් කරනව නම් ගරු ඇමතුමනි අපි ගෙවල් හදන එකට අපි විරුද්ධ නැහැ අපි කැමති ගෙවල් හදනවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ තමයි කොළඹ වතු නිවාස සංකල්පය වෙනස් කරලා තටු නිවාස යෝජනා ක්‍රම ගෙනාවේ අපි තිලංග සුමිතිපාල නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමා ඍජුවම සම්බන්ධ වුණා බොරැල්ලේ හදනකොට අපි ගියා බලන්න ප්‍රායෝගික වැඩපිළිවෙළ බිම්මට මේ ක්‍රියාත්මක වෙන්න ඕන මාධ්‍යට නොඑක් ලස්සන නම් දාලා නොඑක් යෝජනා ක්‍රම දාලා හදන ගෙවල් වෙනුවට පලස්තරල වෙන ගෙවල් වෙනුවට නිවාස ප්‍රතිපත්තියක් එක කරු හැමතුමනි අපි වැඩ කරන්න ඕන අපි පෞද්ගලික කෝන්තරට අපිට නැහැ හැබැයි ප්‍රතිපත්ති වශයෙන් අපිට ගැටලු තියෙනවා දැන් ඔබතුමාලගේ ප්‍රතිපත්තිය තියෙන ගෙවල් වල පලස්තර ගහලා ගයක් හැදුවා කියන එක නම් ඔබතුමාලගේ ප්‍රතිපත්තිය වනජීවි ඉඩම් ටික හේන් කරන ඉඩම් ටික කැබලි කරලා දේශපාලනය කරනට බෙදලා දේශපාලනය කරන එකට අනේ එතනට අපි එකග නැහැ කරු කතා නායකතුමා එතනට අපි එකග නැහැ මොකද ඔබතුමාගේ පියා එදා දේශපාලනය කරේ දේශපාලන පාට පක්ෂ බල්ලා නෙවෙයි හැබැයි අද අපි දකිනවා සමහර පැතිවල කරු නියෝජ්‍ය කතා නායකතුමනි නම ගම වාසගම උස මහත මිටි වගේම දේශපාලන පක්ෂෙත් බල්ලා තමයි අද වැඩ කරන්නේ හැබැයි ඒක ඔබතුමාගේ පෞද්ගලික දේශපාලනේ අපිට ඒක ප්‍රශ්නයක් නැහැ හැබැයි දැන් මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ අපි දෙන්නගේ දිස්ත්‍රික්කේ දැන් පර්චස් 20 ඉඩම් බෙදෙනවා ඒක හොඳයි හැබැයි මේ බෙදන්නේ මොන ඉඩම්ද සමහර පැතිවල වනජීවී ඉඩම් සමහර පැතිවල විරත් සංවර්ධන යෝජනා ක්‍රම වල මහවැලි වෙන් කරපු ඉඩම් අපි දැක්කා පල්ලේ මලල ජූල්ගම් ගමේ කජුවගාව සම්පූර්ණයෙන් ගන්න ගියා අන්තිමට ගමේ දෙකොල්ලක් ගහගත්තා අපේ මන්ත්‍රීවරයා ලෙස්ලි මන්ත්‍රීතුමා හිරෙත් ගියා අන්තිමට පෙස්සම් කාරක සභාවෙන් එක නැවත වතාවක් ගොමිට ලබා දුන්නා ඔබතුමා ඉඩම් බෙදුවට අපිට ප්‍රශ්නයක් නැහැ හැබැයි ක්‍රමවේදයක් හදන්න ක්‍රමවේදයක් දැන් අපේ හම්බන්තොට දිස්ත්‍රික්කේ වගේම රටේ අලි මිනිස් ගැටුම උග්‍ර වෙලා තියෙනවා හැබැයි ඔබතුමාගේ යෝජනාව මොකක්ද අලි මිනිස් ගැටුමට දැන් හම්බන්තොට යෝජනා කරලා තියෙන කිරිගොවින්ට තියෙන ඉඩම අලි රක්ෂිතයක් කරන්න සූර්ය වැවි දොර කිරිගොවියට ගෙලියට දානවා අලි රක්ෂිතයක් ගොඩනගනවා කිරිගොවියට ගෙලියට දානවා රක්ෂිතයක් ගොඩනගනවා හැබැයි අලි ගමන් කරන අලි මංකඩ පර්චස් 20 කෑලික බෙදලා බෙදනවා හැබැයි බෙදුවත් කියන්නකෝ දැන් මොකද වෙලා තියෙන්නේ ඔබතුමාලා මම දැක්ක ඔබතුමාගේ පින්තූරෙත් එක ගහලා දිනවා අධිවේගී මාර්ගය දකුණට ගෙන වීරයයි කියලා රන්නේ ටවුන් එකේ හැබැයි ඒකට කමක් නැහැ ඒකට කමක් නැහැ හැබැයි වැඩේ වෙන්නේ ඒකට වෙන්නේ යුද්ධ කතා නායකතුමනි මෙතුමා බෙදපු ඉඩම් ටික හෙක්ටයර් 15000 ඇතුලේ තියෙන්නේ දැන් ඔබතුමා ඉඩමක් දීලා ණයකුත් දීලා ඒ ඉඩම දීලා සමාගමකට කර්මාන්ත ශාලා ගහන්න ගෙදර අත්තිවාරම් බඳගෙන එනකොට පදිංචි දෙන්න හම් වෙන්නේ නැහැ ඇයි ඉඩම අරගෙන කර්මාන්ත ශාලාවක් ගහන්න එතකොට ඒ මිනිස්සුර ණයත් අරගෙන ගෙදර යන්න වෙන්නේ ණයත් අරගෙන ගෙදර යන්න වෙන්නේ මම දැක්ක අපේ ගරු ඇමතුමා ඊයේ පෙරේදා කියලා තිනවා ණය ගන්න ගෙවල් හදන්නලු ණය ගන්න ගෙවල් හදන්න ණය ගත්තර ගමන් බදු ගන්න ගෙවල් හදන්න බදු අපි මේ බදු ගන්න ගෙවල් හදන්නලු අනේ මම බැලුවා ඔබතුමා මේ නිකන් ගෙවල් හදලා දෙනවද කියලා ඔබතුමා ණයට දෙන්නේ නේද ඔබතුමා ණයට දෙන්නේ යකෝ බදුක් ගෙවපන් පොලියක් ගෙවපන් ඊට පස්සේ බදුත් ගහනවා පොලියකුත් ගහනවා ඒක රුපියල් ලක්ෂයයි මං වැරදි නම් ඔබතුමා නිවැරදි කරන්න රුපියල් ලක්ෂයයි ତොර ලක්ෂයක ණයකුත් දීලා වක්‍ර බදු වලට වැට්ටකත් ගහලා දැන් කියනවා ලක්ෂය ද ලක්ෂය 3යි ලක්ෂය 3ක් කියන්නේ ලක්ෂයකට අවුරුදු 1000කට 20000 රුපියල් 60000ක් වැඩිපුර ගෙවන්න ඕනේ කරු හැමතුමනි හැබැයි බදු 115යි වැට් එක ගරු කතා නියුත කතා මට විනාඩියක් දෙන්න විනාඩියක් ඉතින් ඔබතුම මොකද්ද මේ හතර බීරි කතාව මොකද්ද මේ හතර බීරි කතාව අනිත් පැත්තෙන් ඔබතුමා ඉන්න නිසා හම්බන්තොට සෝල්ට් එක හම්බන්තොට ලේවාය අද පෞද්ගලික කරන කිරීමේ වැඩපිළිවෙල දාලා තියෙනවා අද පෞද්ගලික කරන කිරීමේ වැඩපිළිවෙල දාලා තියෙනවා 2015 වසරේ කරු නියෝජ්‍ය කතා නායකතුමනි මිලියන 160ක් මිලියන 170ක් පාඩුයි ඔබතුමා අධ්‍යක්ෂක වන්දිලා පත් කළා තියෙනවා ටවුන් එකේ ඉන්න වෙළඳ මහත්තෙක් පත් කළා තියෙනවා සමහරුන්ට අස්සම් කරගන්න බෑ සමහරු කිසිම සුදුසුකමක් නැහැ අධ්‍යක්ෂක මණ්ඩලේ ඉතින් ඔබතුමා මේ සභාවට ඉදිරිපත් කරන අධ්‍යක්ෂ මණ්ඩලේ තියෙන සුදුසුකම් අපි දැක්ක සමහරු අස්සම් කරන්නේ ඇඟිලි මාක් එකකින් හම්බන්තොට ලේවායි අපේ එක්තරා දිස්ත්‍රික්කයේම සහෝදරයෙක් ලුණු මිලදී ගන්න ලියුමක් යවුවා. ලුණු මිලදී ගන්න ලියුමක් යවුවම සිංහල අලුත් අවුරුද්දේ සුබපතන ලියුමක් එනවා ආයේ. ලුණු ගන්න ලියුම යවුවේ. සුබපතන ලියුම ආවේ. හැබැයි අද අනිත් පැත්තේ මොකද කරන්නේ? අකාර්යක්ෂම කාර්ය මණ්ඩලයක් ඔබතුමා එතනට දාගෙන මෙහෙන් පෞද්ගලික කරන ව්‍යාකෘතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔබතුමා හුඟක් මහන්සි වෙනවා අපි දන්නවා. ඔබතුමා හුඟක් මාධ්‍ය කතා කරනවා, මාධ්‍ය හැසිරෙනවා. ඔබතුමා හුඟක් අප විවේචනය කරනවා. ඒ විවේචනේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ ජන රටේ නිවාස ප්‍රශ්නේ ස්ථිරසාර විසඳුමක් ක්‍රියාත්මක කරන්න. රටේ තියෙන ඉඩම් කෑලි බෙදෙන එක නෙවෙයි මේ රටේ නිවාස ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමා විසඳුම. වනජීවි කලාප හේන් ගොවිතැන් කරන ප්‍රදේශ ගොවියාගේ බඩට ගහලා තම පාක්ෂි කියන නිවාස දෙන එක නෙවෙයි ගරු කතානායකතුමනි මේ රටේ නිවාස ජාතික නිවාස ප්‍රතිපත්ති වියුත්තේ. එහෙමනම් ඔබතුමා තරුණ දක්ෂ ඇමතිවරයෙක්. ඒ නිසා මාධ්‍ය සම්දර්ශන පැත්තක තියලා වික්‍රමසිංහ අගමැතිතුමා තිරිසෙන් ජනාධිපතිතුමා නොමග යවන්න නැතුව මේ අමාත්‍යාංශයේ වැඩ ටික කළා. මේ රටේ නිවාස ගැටලුවට ඔබතුමාගේ කාල සීමාව තුළ දී හැකි විසඳුම දෙන්නේ කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. ස්තුතියි.
හොඳයි. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මම සතුටු වෙනවා අද දවසේ නිවාස වැයශීර්ෂය සාකච්ඡා කරන මොහොතේ බොහොම අභිමානෙන් මේ විෂය භාර ඇමතිවරයා හැටියට මගේ නියෝජ්‍ය අමාත්‍යවරයාත් සමග විවාදයට සහභාගී වන්නට පුළුවන්කම ලැබීම ගැන 2016 වසර ගැන කතා කරොත් ඓතිහාසික මුදල් ප්‍රමාණයක් 2016 වසරේ අපිට වෙන් වුණා. නිවාස සංවර්ධන වැඩසටහන වෙනුවෙන් මිලියන 6040ක් රුපියල් බිලියන 6කට වැඩි ප්‍රමාණයක් අපහට ලැබුණා. ඒ තුලින් අපි උදා ගම්මාන 166ක් හදනවා නිවාස 4609කින් සමන්විත වූ. උදා කළ ගම්මාන 30ක් හදනවා නිවාස 1099කින් සමන්විත වූ. විසිරිච්ච නිවාස ගොඩනගන්නට අපි ආධාර ලබා දීලා තිබෙනවා, ණය ආධාර ලබා දීලා තිබෙනවා 34216. වැලියෝය බල ප්‍රදේශයේ පමණක් යුදගින්නෙන් පීඩා විඳපු අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් නිවාස 1082ක් ඉදිවෙනවා. ඒ වගේම මේ රටේ නිවාස කපලාරු කර ගැනීම සඳහා නිවාස 75000කට අපි ආධාර උපකාර ලබා දෙනවා. මේ මිලියන 6000ක අරමුදල් කොළඹ බල ප්‍රදේශයේ නිවාස යෝජනා ක්‍රම වැඩි දියුණු කිරීම සඳහා කැප කරපු මිලියන 240ක් සමග අපි ඉලක්කගත ප්‍රතිලාභින් 114000කට සහන ලබා දෙනවා මේ වැඩසටහන. අපේ අමාත්‍යංශය වෙන් කරන මුදල් 100%ක්ම වැය කරනවා. 100%ක්ම ජනතා සුභසිද්ධිය සඳහායි මේ මුදල කැප කරන්නේ. 2015 වෙන් කරපු අරමුදල් තම දොයිතුවක්වත් මහා භාණ්ඩාගාරයට යවන්නේ නැතුව අපිට ජනතාව වෙනුවෙන් ඒ වියපැහැදම් කරන්නට පුළුවන්කම ලැබුණා. මම සතුට වෙනවා නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු අදහස් වලට. විශේෂයෙන්ම එතුමාගේ කතාවටත් මම සාවධානව සවන් දුන්නු නිසා මම විශ්වාස කරනවා මං ඉදිරිපත් කරන කරුණු වලටත් එතුමා සවන් දෙයි කියලා. මම කැමති නාමල් රාජපක්ෂ මැතිතුමාගේ පියාණන් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ලොකුම ශක්තියක් හොබවපු විමල් වීරවන් සමිතිතුමාට ඔබතුමන්ලා සලකපු ආකාරය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතුමා අමාත්‍යංශය හොබවපු කාලේ 2010 සිට 2014 දක්වා ආරම්භ කළේ නිවාස 31334යි. අවසන් කළේ 18046යි. ඒ වසර පහේ කාලය තුල නිවාස සංවර්ධනය වෙනුවෙන් ඔබතුමාගේ දයාබර පියාණන් විමල් වීරවංශ මැතිතුමාට ලබා දුන්නේ මිලියන 3251. නාමල් රාජපක්ෂ මැතිතුමාට මම සදහන් කරන්නට කැමතියි. 2015 වසරේ 2016 මේ දක්වා අපි නිවාස 167,466ක් ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ විමල් වීරවංශ මැතිතුමා වසර 5ට ආරම්භ කළපු නිවාසවලට වැඩිය නිවාස 136,132කට ප්‍රතිලාභ ලබා දීලා තිබෙනවා. අපි අවසන් කරලා තිබෙනවා නිවාස 133,398ක්. එතනදී වෙනස 115,352යි. දැන් ඔබතුමාට තියෙන ප්‍රශ්නයක් මේ සංඛ්‍යාලේඛන ගැන. අපි ඔක්කොම පැත්තක තියලා විමල් වීරවංශ ඇමතිතුමාටයි මගේ අමාත්‍යංශයට 2015 2016 වෙන් කරපු සල්ලි ටික පොඩ්ඩක් බලමුකෝ. අපි අඩුම ගානේ එතනදී එකග වෙන්න පුළුවන්නේ. දැන් විමල් වීරවංශ ඇමතිතුමාට ඔබතුමාගේ පියාණන් වෙන්කරේ මිලියන 3251යි. 2015ටත් 2016ටත් දෙකම එකහු කරාම මේ යහපාලන රජයේ නිවාස හා ඉදිකිරි මමාත්‍යංශයට වෙන් කරා මේ අවුරුදු දෙකට විතරක් මිලියන 8,766. ඒ කියන්නේ ඔබතුමා වීරවංශ ඇමතිතුමාට වසර 5කට වෙන් කරපු මුදලට වඩා මිලියන 5,514ක් මේ වසර දෙකට වෙන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අර අපි අහලා තියෙනවා කියමනක් ඕන කෙනෙකුට කතා ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් සංඛ්‍යා ලේඛන වලට කාටවත් රවටන්නට බැරි කියන්නේ. අපි වැලියෝවේ ප්‍රදේශයේ දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මිලියන 372ක් වෙන් කරලා පවුල් 1000කට. LTT ප්‍රහාරවලින් විපතට පත්තුණු අපේම සහෝදර ජනතා වකුගඩු රෝගීන් වෙනුවෙන් නව වැඩසටහන පටන් අරන් තිබෙනවා. 105,000ක ආධාර ලබා දීලා අද 688කට 130,000ක් බෙදලා දීලා තිබෙනවා. කාන්තා මූලික නිවාස වෙනුවෙන් අපි නව නිවාස 42කුත් 160ක වැඩි දියුණු නිවාසත් අපි ක්‍රියාත්මක කරමින් යනවා 127,000. බුදුපුත් මාපිය වැඩසටහන යටතේ නායක ස්වාමින්වන් වහන්සේලා ඒ ස්වාමින්වන් වහන්සේලාගේ නිවෙස් පිළිසකර කරන්නට අපි නිවාස 38ක වැඩ කටයුතු කරගෙන යනවා. සෙවන ආධාර වැඩසටහන ක්‍රියාත්මක කරන. උදා ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරන. කපලාරු වැඩසටහන ක්‍රියාත්මක කරන. 105,000ක් වෙන් කරලා ශිල්ප සවිය වැඩසටහන තුලින් ඉදිකිරීම් ශේෂ්ත්‍රයට යෞවන යෞවනියන් 10,000ක් අපි පුහුණු කරන. මාසෙකට රුපියල් 10,000 ගානේ මාස 3ක් ලබා දෙනවා. උපකරණ කට්ටල දෙනවා රුපියල් 5,000ක. රුපියල් 2,000ක යුනිෆෝම් කට්ටල දෙනවා. පොත් කට්ටල දෙනවා රුපියල් 1,500. මධ්‍යම පාන්තිකින් සඳහා නිවාස 105,000. අර ඔබතුමා සමච්චලයට ලක් කරපු වැඩසටහන. අපි ඒ වැඩසටහනත් ආරම්භ කරගෙන යනවා. වාද්දුව බල ප්‍රදේශයේ නිවාස 196ක් මහල් නිවාස. හෝමාගම බල ප්‍රදේශයේ 352ක්. දමෝ ජායල බල ප්‍රදේශයේ 124ක්. අපි දැනටමත් ආරම්භ කරලා තිබෙනවා මවුන්ට් ක්ලිෆඩ් හෝමාගම ව්‍යාපෘතිය අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපය තුළ. එතනදී මහල් නිවාස 860ක් නිර්මාණය වෙනවා. කුණ්ඩසාලේ බල ප්‍රදේශයේ 332කට මහල් නිවාස ආරම්භ කරන්න යෝජිතයි මේ වසර තුළ. හැබැයි අපි පිළිගන්නවා එක දෙයක්. මේ නිවාස ලබා දීමේදී ඇත්ත වශයෙන්ම අපිට මුදලටයි මේ මුදල් මේ නිවාස ලබා දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. සහනදායි ක්‍රමයට ලැබෙන්නේ රුපියල් 150,000කට එක නිවසක්. පළවෙනි පියවරදී අපි හඳුනාගත්තා අපි බලාපොරොත්තු වූ ඉලක්කය මධ්‍යම පාන්තිකින්ට ඒ වගේම රාජ්‍ය සේවකින්ට මේ වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන්නට බැරි වෙයි කියන ප්‍රශ්නය. ඒ නිසාම ගරු අග්‍රාමාත්‍යතුමත් ගරු මුදල් ඇමතිතුමත් ස්පෙෂල් පර්පස් විහිකල් එකක් ආරම්භ කරලා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා රුපියල් බිලියන 370ක ණය මාලාවක් නිර්මාණය කරලා මේ හැම පුද්ගලයෙකුටම 150,000 ණය 107 පොලියට ලබා දෙන්නට අපි රජයක් හැටියට පියවර ගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ බොහොම සතුටින් ප්‍රකාශ කරනවා. ජූනි 23 වෙනිදා අපි නිවාස කොඩි දිනේ ක්‍රියාත්මක කරනවා. හැමදාම සැමරුම් උත්සවවලට පමණක් සීමා වෙලා තිබුණු ලෝක ජනාවාස දිනේ අපි මෙවර ධම්මාන බිහි කිරීමේ වැඩසටහනක් හැටියට ක්‍රියාත්මක කරා. මේ වෙන විට අපි මේ වසරේ පමණ කොළඹ බල ප්‍රදේශයේ 1200කට සින්නක් රොප්පු ලබා දීලා තිබෙනවා. 5316කට බදු ඔප්පු ලබා දීලා තිබෙනවා. දෙසැම්බර් 20 වෙනිදාට ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් තවත් බදු ඔප්පු 3200කුත් සින්නක් කරපු 300කුත් මුණුමණින්ම ගත්තොත් 3500කට 4000කට ආසන්න ප්‍රමාණයකට ඒ ඉඩම් අයිතිය ලබා දෙන්නට අපි කටයුතු කරා. ඒ වගේම අපි ඉදිරි කාලයේදී ග්‍රාමීය මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් නිවාස කමිටු ස්ථාපනය කරන්නට අපි වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඒ බිම් මට්ටමේ කමිටු ටික නිර්මාණය වෙනකොට මින් ඉදිරියට නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබා දීම ක්‍රියාත්මක වෙන්නේ ඒ කමිටු ඒ සංවිධාන හරහායි. ඒ වගේම 2017 දුප්පත්කම තුරන් කරලීමේ වර්ෂය හැටියට අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරලා එයි මෙහෙයුම් කමිටුවේ ප්‍රධාන නියෝජිතයෙක් හැටියට මාවත් පත් කරපු මොහොතේ අපි ප්‍රතිඥාවක් දුන්නා. අපේ ඉලක්කය අපේ උත්සාහය අනිවාර්යයෙන්ම ලබන වසරේ මේ වසරේ හදන ගම්මාන 250 පමණක් නෙවෙයි ලබන වසරේ උදා ගම්මාන අඩුම ගණනේ 400ක්වත් 2017 වසරේ අපි ආරම්භ කරලා අවසන් කරන්නට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී මම සතුටින් ප්‍රකාශ කරනවා. ඒ වගේ ඔබතුමා ප්‍රකාශ කරපු ආකාරයට අපි ජාතික නිවාස ප්‍රතිපත්තිය ප්‍රතිනිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා. ලබන අවුරුද්දේ මගේ පියාණන් ජගත් නිවාස වසර ප්‍රකාශයට පත් කරලා වසර 30 සමරුම වෙනුවෙන් අපි උදාගම්මාන 30ක් ආරම්භ කරනවා මේ දිනිය නිමිත්තෙන්. අතිගරු ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් හැම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික්කයකට එක ගානේ අපි උදාගම්මානයක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ මම කැමති පුංචි කාරණා කිහිපයක් ඉදිරිපත් කරන්න. මම හිතන්නේ නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමාට තරහයයිද දන්නේ නැහැ මේ කාරණාව ඉදිරිපත් වෙනකොට. මේ වසරේ රුපියල් මිලියන 5800ක් ගරු මන්ත්‍රීතුමනි පොඩක් අහගෙන ඉන්න. මිලියන 5800ක් මගේ අමාත්‍යංශයට වෙන් වුණා. ඔබතුමාට සතුටින් කියන්න කැමතියි ලබන වසරේ මේ අමාත්‍යංශයට මිලියන 7200ක් ලක්ෂ 72000ක් වෙන් කරලා තිබෙනවා නිවාස සංවර්ධනය වෙනුවෙන්. ඔබතුමාගේ දයාබර පියානෝ වෙනුවෙන් ලොකු සේවාවක් කරන විමල් වීරවංශ මැතිතුමාට මුදල් කැපුවා වගේ නෙවෙයි මගේ අතිගරු ජනාධිපතිතුමා, මගේ ගරු අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම මගේ ගරු මුදල් ඇමතිතුමා සජිත් ප්‍රේමදාසටත් ඉන්දික බණ්ඩාරනායකටත් නිවාස හා ඉදිකිරීම අමාත්‍යංශයටත් ලොකුම හැන්දෙන් සංවර්ධනය වෙනුවෙන් බෙදනවායි කියන එක මම බොහොම ආඩම්බරෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ වසරට සාපේක්ෂව මේ අමාත්‍යංශයට ලබා දීලා තිබෙන අරමුදල් 133%කින් වැඩි කරලා තියෙනවා. මේවා අමිහිරි වදන් වෙන්න පුළුවන්. මේවා ඇස්වලට ඉදිකට්ටෙන් අනිනවා වගේ වෙන්න පුළුවන්. නමුත් මේක තමයි සත්‍ය යථාර්ථය. තවත් පුංචි ආරංචියක් මම කියන්න කැමතියි. මම කාටවත් බාධා කරන්නේ කරුණාකරලා සවන් දෙන්න. මම බාධා කරේ නැහැ. ගරු සභාපතිතුමනි, තවත් පුංචි ආරංචියක් තියෙනවා. දැන් මම කිව්වේ මිලියන 7200යි වෙන් වෙන්නේ කියලා මගේ අමාත්‍යංශයට. ඊයේ දවසේ ගරු රවි කරුණානායක ඇමතිතුමා මට ප්‍රකාශ කරා තවත් බිලියනයක් අනිවාර්යෙන්ම මේ 10 වෙනිදා ඡන්දේ ක්‍රියාත්මක වෙනකොට එතුමාගේ ශක්තිය තුලින් තවත් බිලියනක් ලබා දෙනවායි කියලා. එහෙම වුණොත් එතකොට රුපියල් මිලියන 8700යි. එතකොට වැඩිවීම මේ වසරේ සිට ලබන වසරට හොඳට අහගන්න 150%යි. එහෙනම් මම අවසාන වශයෙන් ගරු ඇමතිතුමාට, ගරු මන්ත්‍රීතුමාට පොඩි කාරණාවක් මතක් කරන්නට ඕන. ගරු ඇමතිතුමනි, ගරු මන්ත්‍රීතුමනි, ඇමතිතුමා කිව්වත් කමන්නේ මගේ යාළුවා, 94න් පස්සේ නිවාස කියන විෂයට අමාත්‍යංශ හතු පිපෙන වගේ තිබුණා. UDA එක ක්‍රියාත්මක කරනවා නාගරික නිවාස. උතුරු නැගෙනහිර ක්‍රියාත්මක කරනවා ඒ උතුරු නැගෙනහිර පුනරුත්ථාපන අමාත්‍යංශය. උඩරට කඳුකර ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනවා ඒ කඳුකර යටිතල පහසුකම් ඒ නිවාස වැඩසටහන. දීවර අමාත්‍යංශයේ වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. දැන් ඔබතුමා සඳහන් කළා අරණායක ගැන. අරණායක නිවාස වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය. මගේ පියාගේ සමයේ නිවාස විෂය තිබුණේ එක අමාත්‍යංශයක. 94 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයට ආවන් පස්සේ නිවාස කියන විෂය අමාත්‍යංශ 6-7කට කැඩුවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මම මේ අවස්ථාවේ පැහැදිලිවම කියන්න කැමතියි, මම කිසිම කෙනෙකුට බාධා කරේ නැහැ. ඔබතුමාලා බාධා කරනවා නම් ඔබතුමාලාගේ හැම කතාවකටම මමත් බාධා කරන්නම්. ඒ නිසා පොඩ්ඩක් මේ අපි සාධාරණව මේ වැඩේ කරමු. අපි සාධාරණව කතා කරමු. මම කිසිම කෙනෙකුට බාධා කරේ නැහැ. තමුන්නාන්සලගේ කතාවයි තමුන්නාන්සලගේ අදහස් ඉදිරිපත් කරන්න. ඒ නිසා මම පැහැදිලිව අපේ රාමල් රාජපක්ෂ මගේ මිත්‍රයා ගරු මන්ත්‍රීතුමාට කියන්න කැමතියි, ඒ නිවාස විෂය කියන එක අද කෑලි කෑලි වලට කැඩිලා. දැන් ඔබතුමා කතා කරා 65,000 නිවාස වැඩසටහන. ඒක ක්‍රියාත්මක කරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය. ඒක විමල් වීරන් සමිතිතුමා මේ අමාත්‍යංශය ඇමති වෙලා ඉන්න කොටත් එහෙමයි ක්‍රියාත්මක කරේ. ඔබතුමාගේ අපේ ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මේ වැඩ කටයුතු ක්‍රියාත්මක වුණේ. දැන් ක්‍රියාත්මක වෙන්නේ චම්පිකරණෝක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ විදියට නිවාස විෂය කෑලි කෑලි වලට බෙදිලා ගිහිල්ලා අද මේ අමාත්‍යංශය ක්‍රියාත්මක කරන්නේ ග්‍රාමීය නිවාස වැඩසටහනයි, ඒ වගේම මධ්‍යම පාන්තික නිවාස වැඩසටහනයි. ඒ වගේම ඔබතුමා කතා කරා මේ ඉඩම් බෙදීම පිළිබඳව. මම ඔබතුමාට කියන්න කැමති ප්‍රාදේශීය ලේකම්තුමන්ලාගෙන් තමුන්නාන්සර ප්‍රශ්න කරන්න පුළුවන්. ඩිස්ත්‍රික් කමිටුවේ තමුන්නාන්සරට වෙලා ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් කච්චේරි හරහා තේරීම් නාම ලේඛනවල ඉන්න අයට තමයි ඉඩම් ලබා දීම් සිද්ධ කරන්නේ. ඒක සියලු දෙනාම දන්න කාරණාවක්. පැහැදිලිවම එතනදී කිසිම කෙනෙකුට අගතියක් වන්නට අපි ඉඩ තබන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් නම් කරා, ඔබතුමා එකට අමනාප වෙන්න එපා. අර ජූල් පල්ලම ප්‍රදේශයේ අර අක්කර 100 ගණනක් තිබුණු රේස් කෝස් එක අපේ අමරදේව ශ්‍රීමතානන්ගේ නමින් ගමක් හදන්නට මිනිසුන්ට බෙදලා දුන්නා. ඒක නම් මම කරා. ඉතින් ඒක ගැන ඔබතුමා අමනාප වෙන්න එපා මාත් එක්ක. ඒ රේස් කෝස් එකයි අස්සය පැදපු ඒ අස්ස ගාලත් එක්කම බෙදලා දුන්නා ඒ ප්‍රදේශයේ ජනතාවට. හැබැයි ඒක ක්‍රියාත්මක කරෙත් අපි පැහැදිලිවම ඒ නිර්ණායකවලට අනුව අනුපවුලක් වෙන්නට ඕන, අඩු ආදායම් ලාභී වෙන්නට ඕන, ඊටවත් නොතිබුණු කට්ටි වෙන්නට ඕන. පැහැදිලිවම මම කියනවා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදින් තොරව අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරා. තාම බොහෝ දේවල් කියන්න තිබෙන නිසා මම මගේ ඉතුරු කාලය ඉතිරි කරගන්නවා ඊළඟ අවස්ථාවට. බොහොම ස්තුතියි.